පංචේන්ද්‍රිය භාවනාව පිළිබඳ දෙවෙනි අදියර. පංචේන්ද්‍රිය භාවනාව තුළින් අපි අද මාතෘකා කරගත්තේ ශ්‍රෝත ප්‍රසාදය පිළිබඳ සාකච්ඡා කිරීමට. පංචේන්ද්‍රිය භාවනාව මේ කයේ ඉන්ද්‍රියන්වල ක්‍රියාකාරීත්වය වැඩි කිරීමත්, ඒ ඉන්ද්‍රියන් කරන කොටගෙන ගණදෙන කරන සංඥාවල් පිළිබඳ අවබෝධය වැඩි කිරීමත්, එසේ වැඩි කරගත්තා වූ අවබෝධය කරගෙන කොටගෙන කර්ම නිස්පාදනය අවම කිරීමත්, වැළැක්වීමත්, කර්මෙන් නිදහස් වීමත් තමයි අපේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ. ශාසනයේ පැවිද්දලත් ස්වාමින් වහන්සේලා වශයෙන් අපට නෙලන්ට තියෙන එකම ඵලය තමයි නිර්වාණ සම්පත්තිය. සසර දුක නිවීම අපගේ එකම පරම වූ නිත්‍ය වූ අරමුණයි. එනම් අපගේ ජීවිතය තුළ මේ නිවනට ගොඩාක් ගැටලු සාගත වූ නිවන් මාර්ගයට ආත්පසින්ම විරුද්ධ කාරණාවක් වන මේ කෙලෙස් අපි කොහොමද ඉවත් කරන්නේ? කෙලෙස් වලින් කොහොමද අපි කියන විවිධ වූ මාතෘකා යටතේ මතුවෙන නාන ප්‍රකාර ප්‍රශ්න වලට තථාගතයන් වහන්සේ ගොඩාක් විසඳුම් දුන්නා. එක විසඳුමක් තමයි දාරුකීරිය මහරහතන් වහන්සේට දෙනු ලබන කමඨාන. තථාගතයන් වහන්සේ පින්දපාතේ වැඩමින් පැමිණෙනකොට දාරුකීරිය නම් වූ වෙළෙන්දේ නවකින් ඇවිල්ලා අතරමං වෙලා එම ආම්බෙන් කර්මයට තථාගතයන් වහන්සේ මුණ ගැසීමට ඒ භවයේ ඒ දාරුකීරිට අවස්ථාව සැපේනවා. අපි දාරුකීරියගේ සම්පූර්ණ කතන්දරය අපි කියන්නේ එහෙම වුණොත් ඒ දාරුකීරියට ඒ වගේ නැව පෙරලිලා මූදෙන් එතර වෙලා පීනගෙන මේ ගොඩහාපු තැන තථාගතයන් වහන්සේගේ ශාසනය පවතින තැන. ඒවට හේතු ගොඩක් කියන්න සිද්ධ වෙනවා. දාරුකීරියට දෙන කමඨාන තමයි දාරුකීරිය පේනවද කියලා අහනකොට දාරුකීරිය කියනවා එහෙමයි ස්වාමීනි පේනවා. පේන බව දැනගන්න කියලා කියනවා. දාරුකීරිය ඇහෙනවද කියලා අහනකොට දාරුකීරිය කියනවා එහෙමයි ස්වාමීනි. ඇහෙන බව දැනගන්න කියලා කියනවා. දාරුකීරිය ඇඟෙනවද කියලා අහනකොට එහෙමයි කියලා කියනවා. එතකොට ඇඟෙන බව දැනගන්න. දාරුකීරිය දැනෙනවද කියලා අහනකොට එහෙමයි කියලා කියනකොට දැනෙන බවත් දැනගන්න කියලා කියනවා. දාරුකීරිය සිතෙනවද කියලා අහනකොට එහෙමයි ස්වාමීනි කියනකොට සිතෙන බව දැනගන්න. පේන බව, ඇයෙන බව, දැනෙන බව, හැඟෙන බව, සිතෙන බව කියන මේ ක්‍රමවේදයන් තුළින් දාරුකීරිය තමන්ගේ ප්‍රඥාවෙන් එකක් අවබෝධ කරගත්තා. ඒ තමයි මේ ලෝකේ පවතින පරම සත්‍ය කරගත්තා. ඒ උත්තමයා අරියත් බෝධියට සමවැදිලා මහරහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා. මානකම නොලබා, සිවුරු නොහැඳ, තමන් දරකෝටු වලින් ලයවාගෙන ිටපු ඒ පුද්ගලයා අද රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. තථාගතයන් වහන්සේ මේ දාරුකීරියට දෙන මේ පුංචි කමඨාන, මේ පුංචි අවවාදය මොකද්ද කියලා බැලුවාම මේක පංචේන්ද්‍රිය භාවනාව. මේක තමයි අද අපි කරන්න බලාපොරොත්තු වෙන දෛනිකව හැමදාම සවස තුනට ප්‍රගුණ කරන පංචේන්ද්‍රිය භාවනාව. යම්කිසි අවස්ථාවක අපි කෙනෙකුට මොනවාර දෙයක් පෙන්නලා අපි ආනවා මේක මොකද්ද කියලා ඇහුවාම එයා කියන මේක කෝපයක්. කෝපය කියන්නේ සමාජයෙන් දීපු සංකල්පයක්. තව මොනවද පේන්නේ කිව්වම එයා කියනවා මේක ආවල් කම්පැනි එකකින් එහෙම නැත්නම් ආවල් ආයතනයේ නිෂ්පාදනයක් කියලා. ඒකේ ලේබල් එක තියෙනවා. තව මොනවද පේන්නේ කියලා කිව්වම එයා කියන මේක රුපියල් 140යි. මිලත් ඒකේ තියෙනවා මුද්‍රණය කළා. එතකොට අපි හාන්න කැමති දැන් 140යි කියන එක දැනගත්තේ කොහමද? මේක කෝපයක් බව දැනගත්තේ කොහමද? පරණ මතකයන්. එහෙනම් ඉලක්කම් අඳුරන්නේ නැති කෙනෙකුට ගෙල්ලා අපි මොනවාරි ඇව්වොත් මේක මොනවද කියලා කිව්වම එයා 140යි කියන්නේ. එයා එක දෙක අඳුරන්නේ. එයා කියනවා පොඩි කොළ කැල්ල කලවලා තියෙන එක මොනවදෝ එකක් ලියලා තිනවා. මොනවදෝ එකක්. කෝපය කියන සංකල්පය අඳුරන්නේ නැති කෙනෙකුට මේක මොකද්ද කියලා ඇව්වම එයා කියනවා මේ මොනවාරි දාලා තියන්න පුළුවන් විදිහට නිකන් මේ වලක් වාගේ හදලා මේ එකක් හදලා තිනවා. මොකද්ද ඒක දන්නේ නැහැ. දන්නේ නැහැ කියලා කියනවා. මොකද්ද කියලා දන්නේ නැහැ. මේ බඩු මුට්ටු මොනවාරි දාලා තියන්න පුළුවන් එකක්. කෝපයද එහෙම නැත්නම් කේතලයද එහෙම නැත්නම් ඒකට තවත් කියන වතුර ජොග්ගුව එහෙම එක එක උපකරණ තියෙනවා. එහෙනම් ඇත්තට මේ කනට ඇයෙන්නේ මොනවද? අපේ ඇසට පේන්නේ මොනවද? දිවට දැනෙන්නේ මොනවද? නාසයට දැනෙන්නේ මොනවද? ස්පර්ශයට දැනෙන්නේ මොනවද? සිතට දැනෙන්නේ මොනවද කියන එක අපි වෙන වෙනම අවබෝධ කරගත යුතුයි. මේ නිර්වාණ මාර්ගයට ඒක ගොඩාක් වැදගත් වෙනවා. එහෙනම් ඇසට පේන්නේ පාට විතරනේ. කොළ පාට පේනවා, තැඹිලි පාට පේනවා, කා පාට පේනවා, නිල් පාට පේනවා, රතු පාට පේනවා. එහෙනම් මේ ලෝකේ තියෙන පාටවල් විතරයි ඈට පේන්නේ. කෝප්පෙ පේන්නේ නැහැ. කනට පේන්නේ මොනවද? අපි කියන කොබෙය කෑ ගන්නවා. කොබෙය කනට පේනවද? නැහැ. කොබෙය පේන්නේ ඇසට. අපි කියනවා කපුටෙක් කෑ ගන්නවා. කපුටා දැක්කද? කනෙන් දැක්කේ නැහැ. එහෙනම් අපි කියනවා ශබ්දයක් ඇහෙනවා. එහෙනම් මේ ලෝකේ වර්ණ හතක් තියෙනවා. ඒ වර්ණ අත ඇසට පේනවා. ශබ්ද අතක් තියෙනවා. සරිගම පද නිස කියලා කියනවා. එහෙනම් මේ ශබ්ද අත විතරයි කනට ඇෙන්නේ. ශබ්දයෙන් තොරව වෙන මොකවත් ඇෙන්නේ නැහැ. රස කියලා කිව්වම රස වර්ගත් හතක් තියෙනවා. ලුණු රස, හැම්බල් රස, තිත්ත රස, කාට රස, පැණි රස, මිරිස් රස. මේ විදියට රස වර්ගත් හතක් තියෙනවා. එහෙනම් දිවට අපි මොනවද කන්නේ? පොළොස් කනවා. දිව දන්නවද පොළොස් කියලා? නැහැ. පරිප්පු කනවා කියලා දිව දන්නවද? නැහැ. දිව දන්නේ රස විතරයි. ඇඹුල් කනවා. වෙන මොනවද ඉස්සලා කෑවේ? පැණි රස කෑවා. උදේ මොනවද කෑවේ? තිත්ත කෑවා. තිත්ත? මොනවා වගේ තිත්තද? කොඹ ගහේ කොළ කෑවා. තිත්ත කෑවා. එහෙනම් මේ රස වර්ග විතරයි මේ දිවට දැනෙන්නේ. කෙනිට්ටුවා ස්පර්ශ කළා, ඇල්ලුවා, අත ගෑවා, රිදෙව්වා, ඇන්නා. මේ විදිහට අපි নানা ප්‍රකාර වචන කියනවා. ඇන්න බව අපේ සෛලවලට පේනවද? කයට පේන්නේ නැහැ. එහෙනම් මොනවද කයට දැනුනේ? වේදනාවක් දැනුණා. ස්පර්ශයක් දැනුණා. එහෙනම් මේ කයට දැනෙන්නේ මොනවද? නාසයට ගත්තාම නාසියේ ගන්ධ ಜಾති හතක් පේනවා මේ ලෝකේ. ඒ ගන්ධ හත විතරයි යට පේන්නේ. කවුරු හරි කෙනෙක් මෙතන මලපා කළා වාගේ. එහෙම නැත්නම් මීයේ කුණු වෙලා වාගේ. මීයා නාසයට පේනවද? නෑ. එයාට ගඳ විතරයි දැනෙන්නේ. හැබැයි ගඳ විතරක් දැනනකොට එයා මීයාගේ කතන්දර කියනවා. ඈත පේන්න ඕන එකක්. ඒක එයාට අදාළ එකක් නෙමෙයි. ඒ ආයතනයට ගෝචර වෙන එකක් නෙමෙයි. ඒක වෙන ආයතනයේ වැඩක් ඒක. එහෙනම් මේ අසකන දිව නාසය සමසිත කියන මේ ආයතන අයේ ක්‍රියාකාරීත්වය ඒ ආයතනවල වෙන්වෙන් වශයෙන් කරන්නා වූ නිස්පාදනක්. ඒ නිස්පාදන නිසා ගොඩ ගැසෙන නිර්මාණය වෙන කර්මයක්. ඒ කර්මයට අනුව නිර්මාණය වෙන ප්‍රතිඵලයක්, කම්ම ඵලයක් අපට අවබෝධ නැත්නම් කිසිම භවයක අපට මේ ගමන යන්න බෑ. දාරුකීරිය මහරහතන් වහන්සේට තථාගතයන් වහන්සේ දෙන කමඨාණෙන් තමයි අපි පංචේන්ද්‍රිය භාවනාව නිර්මාණය කළේ. එහෙනම් එක්කේ රාතන් වහන්සේලාට දෙන පුංචි පුංචි අවවාද කොහොමද ප්‍රත්‍යක්ෂ වෙන්නේ, ඒ අවවාද මොන ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ කියන එක හොයලා බලලා ඒකට වෙනස් නමකින් අපි භාවනාවක් ලෝකෙට දේශනා කරනවා. ඒ භාවනාව සාර්ථකද, කවුද කළේ, ඒක නිමා කළාද, ප්‍රතිඵල මොනවද කිව්වම අපි කියනවා මේ භාවනාව දේශනා කළේ භාග්‍යතුන් වහන්සේ. දේශනා කළේ ඩාරුකිරියට. ඩාරුකිරිය මේක වැඩුවා. මොනවද ප්‍රතිඵල? අරියත් භාවය. එහෙනම් මේ භාවනාවේ සැකයක් පිනවද? කිසිම සැකයක් නැහැ. එහෙනම් මේ සලායතන වල ක්‍රියාකාරීත්වය ගැන අපි සාකච්ඡා කරනකොට මේ ශ්‍රෝත, එහෙම නැත්නම් මේ කන කියන ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය අපි බොහොම පැහැදිලිව දැනගන්න ඕනේ. මේක විද්‍යාව දැනගන්න ඕනේ. මේ ලෝකේ සරි ගම පද නි කියන මේ ශබ්ද හතෙන් මොනවාරි ශබ්දයක් මේ කනට ඇවුනාම මේ ශබ්දය තරංගයකින් කනට ඇතුල් වෙලා මේ කන දිගේ මේක එතිලා එතිලා ඇතුළට ගිහිල්ලා කම්බරේ කියලා එකක් පින ඒකටකින් වදිනවා. එහෙනම් මේ ශබ්දය තුළ තියෙන්නේ මොනවද? අණු. අපි දන්නවා තරංගයක් නිකම් පවතින එක අණු වලින් ඒක රාශි වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් අණු වල එකතුවක්. මේ තරංගය අණු වල එකතුවක් නම් මේ ශබ්දය තරංගයක් වශයෙන් ඇතුල් වෙන්නේ අණු නේද? එහෙනම් මේ පුංචි පරමාණු වලටත් වඩා සියුම් මේ අණු රාශිය මේ කම්බරයට ඇලා වදිනකොට මේ කම්බරේ කම්පණය වෙනවා. ඒ කම්පණය වෙනකොට මේ කනට කම්බරේට පිටිපස්සෙන් තියෙන සෝත ප්‍රසාදය මේක ගොඩාක් දේවල් අපි ආලා තියෙනවා, ඇහිලා තියෙනවා, වමනාවෙන් මතක තියලා තියෙනවා. මේ හැම දෙයක්ම සෝත ප්‍රසාදය තුළ තැන්පත් වෙලා තියෙනවා. අර කම්පණය සෝත ප්‍රසාදයට වදිනකොට සෝත ප්‍රසාදයෙන් ඒ ජබඩාවේ තියෙන තැන්පතුව ඇවිස්සෙනවා. එතකොට අපි කියනවා මේක මොන රගේ කටහඬ, මේක ආවල් මිනිස්යාගේ කටහඬ, මේ ශබ්දය මේ වාගේ එකක් කියලා අපි මතකයන් අවදි වෙච්ච නිසා ඒ ශබ්ද අපේ විඥානයත් එක්ක ප්‍රත්‍යක්ෂ කරගෙන මේක කතා කරනවා. වෙලා තියෙන ප්‍රශ්නය තමයි මේ කනට ලැබෙන කිසිම පණිවිඩයක් ලැබෙනකොට දැනගන්න පුළුවන් කමක් නැහැ. ලැබිලා ඒකට ප්‍රතිචාර දක්කලා කර්මය සැකසුණාට පස්සේ තමයි අපි දන්නේ මේම එකක් මට සිද්ධ වුණා. මගේ කන කරන කොටගෙන මට කර්මයක් ඇති වුණා. මගේ කන මට දුකකට හේතුවක් ඇදුවයි කියලා පස්සේ තමයි අපි දන්නේ. එහෙනම් මේ පංචේන්ද්‍රිය භාවනාව තුළින් මේ කනට අපගේ සිත යොමු කරලා මේ කරන භාවනාව තුළින් මේ කනට අපේ සර්වාංගයේම තියෙන ප්‍රාණ අණු ටික එකතු වෙනවා. කනේ දැනීම වැඩි වෙනවා. ඒ තියෙන සෛලවල සංවේදී ස්නායු පද්ධතිය දියුණුව වඩ වඩා දියුණු වෙනවා. එහෙනම් අපේ කයේ සංවේදී ස්නායු පද්ධතිය වැඩ කරන්නේ නැත්නම් අපි කියන ඉරිවැටිලා වාගේ කියලා. ඇල්ලුවාට තේරෙන්නේ නැහැ, කෙනෙක් උවාට තේරෙන්නේ නැහැ, කපලා මැවුම් දැම්මට තේරෙන්නේ නැහැ. ඉරිවැටිලා. සංවේදී ස්නායු පද්ධතිය වැඩ කරන්නේ නැහැ. එහෙනම් සංවේදී ස්නායු පද්ධතිය වැඩ කරනවා නම් ළඟට යනකොටම අර කයේ සමේතින රෝම තුප වලට වැදිනකොටම අපි දන්නවා මොනවද වැදෙන්න යනවා කියලා. එච්චර එක දැනෙනවා. එහෙනම් මේ කනේ අපේ ශබ්දවල තියෙන ධාරිතාව අපට ආන්න බැරි වෙන්නත්, කනට හැෙන දේවල් පෑදිලිව නොහැටෙන්නත්, කනේ යම් යම් රෝගී තත්ත්ව දෝෂ ඇතිවෙන්න ප්‍රධාන හේතුව තමයි මේ කන් ඇතුලේ තියෙන සෛලවල ප්‍රාණ ධාරිතාව, ජීව ශක්තියේ අඩුකම. ඒකට කියනවා බයෝ එනර්ජි කියලා. එහෙනම් මේ ප්‍රාණ ශක්තිය අඩු වෙනකොට සී නැතිව යනවා. දැන් අපි යම්කිසි කෙනෙකුට හොඳට ආහාර පාන දීලා, ගිලම්පස දීලා, එයාගෙන් අහනවා අර ගහ පේනවද කියලා. ඔව් පේනවා. ගහේ ගෙඩිත් පේනවද? පේනවා කියලා කියනවා. කොළ පේනවා. අතු පේනවා. කුරුල්ලෝම ඉන්නවද? හොඳට බලලා කුරුල්ලෝ හට දෙනෙක් ඉන්නවා. සන්තෝසයි. සන්තෝසයි. එතකොට එයාටම පව්වෙනිදා ආහාර දෙන්න, වතුර දෙන්න, මොකවත් දෙන්න. අවස් වෙනකන් එයාව නිරාහාරව තියලා අවසානවා ගා පේනවද? නැහනේ. ගෙඩි පේනවද? නැහනේ. කොළ පේනවද? නෑනේ. මොනවද පේන්නේ? ඔක්කොම කරවල වේගෙන එනවා මට කියලා කියනවා. දැන් මෙයාට මොකද්ද වෙලා තියෙන්නේ? එයාම නෙමේ. දැන් ඊයේ පෑදිලුව කුරුල්ලෝට ගණන් කරලා තියපු එයාමයි දැන් අද ආනකොට එයා කියනවා මොකවත් පේන්නේ ඔක්කොම කරවල වේගෙන එනවා කියලා කියනවා. කීයද වෙලාව? පායිනේ. මට හතාමාර වගේ පේනවා කියනවා. එයාට මේ ඔක්කොම අඳුරු වේගෙන එනවා. ප්‍රශ්නේ මොකද්ද? ප්‍රාණ ශක්තිය අඩු වෙලා. කයේ ප්‍රාණ ධාරිතාව අඩු වෙනකොට ඈ අඩුවෙන් පේනවා. කන් ඇහෙන්නේ නැතුව යන අවුල් වටනවා වගේ කතා කරගන්න බෑ. සිතිවිලි ඉතන්න බෑ. ක්‍රියා කරන්න බෑ. ඇවිදින්න කෑ ගන්න මොකවත් බෑ. ඕම බලාගත්ත ගමන් ඉන්නවා. එයාගේ ඇස් දෙකත් තව කෙනෙක් ඇවිල්ලා වහන්න ඕනේ. එයාට වහන්න බෑ. එනම් මේ දැඩිසත්කාර ඒකකවල ඉන්න මිනිසුන්ගේ මේ ආයතන අයේ ක්‍රියාකාරීත්වය බැලුවාම තිබ්බ තැන්වල පිළිම වාගේ ඉන්නවා. මොකද්ද තියෙන ප්‍රශ්නේ? තියෙන්නේ එකම එක ප්‍රශ්නයක්. ඒක තමයි මේ ප්‍රාණ ධාරිතාව අඩුවීම. එහෙනම් අපි කොච්චර ශක්තිමත් වෙヒටියත් අපේ යම් යම් ඉන්ද්‍රියවල යම් යම් ස්ථානවල මේ ප්‍රාණ ධාරිතාව අඩු වුණොත් ඒ ස්ථානවල ක්‍රියාකාරීත්වය ඒ සීවිකල් වුණා වාගේ අඩමානෙන් පේනවා වාගේ ඇයෙන්නේ නැති වාගේ එහෙම දුර්වලතාවයක් ඇති වෙනව නේද? එහෙනම් මේ සර්වාංගයටම ඇති වෙන දේ ඉන්ද්‍රියටත් ඒ විදිහටම ඇදෙනවා. ඒකට හේතුව මුළු කයම ඇදිලා තින්නේ එකම සෛලයකින් නිසා. ඉසකෙස් ගාක් ගත්තාම ඒකේ තියෙන සෛලයි වකුගඩුව අග්නියාසය පෙනහල්ල අදවත සම කියලා ගත්තාම ඒ හැම එකක්ම ඇදිලා තියෙන එකම සෛලයෙන්. ඇදේ වෙනස් වෙනවා, වර්ණය වෙනස් වෙනවා, ඒකේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. එච්චරයි. හැම සෛලයේම ක්ලෝරොසෝම් 46ක් තමයි තියෙන්නේ. DNA RNA තමයි තියෙන්නේ. එකම න්‍යාස්තිය තමයි තියෙන්නේ. එකම විදියට තමයි ක්‍රියාත්මක කරන්නේ. නමුත් ඒකේ කාර්යභාරය වෙනස්. අපි දන්නවා මේ ලෝකයේ මිනිස්සු ඔක්කොම එකයිනේ. ඔළුව එක විදියට තියෙන්නේ, අත් දෙක එක විදියට, අත් හතරක් තියෙන මිනිස්සු ඉන්නවද මේ ලෝකේ? කකුල් 18ක් තියෙන මිනිස්සු ඉන්නවද? එහෙම නැහැ. මකුළුව වගේ මිනිස්සු නැහැ. එතකොට කකුල් දෙකයි අත් දෙකයි ඔළුවයි කඳයි කියන මේ මිනිස්සයා එක වාගේ තිබුණාට එකම රාජකාරිය දෙදෙන්නේ නැහැ. කීප දෙනෙක් බැංකු කටයුතු වල ඉන්නවා, කීප දෙනෙක් ගොවිතැන් කරනවා, කීප දෙනෙක් මානදම් පුරලා තපස් රකින්නවා, තව කීප දෙනෙක් ඇවිද ඉන්නවා, තව කීප දෙනෙක් ඉංජිනේරු වෙලා ගොඩනැගිලි හදනවා, තව කට්ටියක් වඩු වැඩ කරනවා, තව කට්ටියක් Tamanට කැමැති කැමැති සුළුසුළු ව්‍යාපාරවල යෙදෙනවා. එහෙනම් මේ මිනිස්සු ඔක්කොම එකම ස්වරූපෙන් හිටියට රාජකාරි වෙනස් නේ. ඒ මිනිසුන්ගේ දැනුම වෙනස් නේ. නිෂ්පාදන වෙනස් නේ. එහෙනම් මේ ඉසමුදුනේ ඉඳලා යටිපතුල දක්වාම තියෙන සෛල ඒකාකාරී එකම නිර්මාණේ වුණාට ඒගොල්ලන්ගේ රාජකාරි වෙනස්. ඒ නිසා මේ රාජකාරි වලට අනුව මේ රාජකාරිය මේකට සම්බන්ධ නැහැ, මේක රාජකාරිය මේකට සම්බන්ධ නැහැ කියලා වෙන් කරලා බැලුවාම විවිධ වූ රාජකාරි කරන කණ්ඩායම් 32ක් ඉන්නවා. ඒකට අපි පුලප 32ක් කියලා කියන කොටස් 32යි. එතකොට මේ සෛලවල ප්‍රාණධාරිතාව අඩුවීම තමයි අපට මේ තියෙන ප්‍රශ්නය. මේ ඇයෙන්නේ නැතිවීම, ඇයෙනක වටා ගැනීමේ ධාරිතාව අඩුවීම, ඒ ආගත්ත දේ වටාගත්ත දේ මතකේ නොරැඳීම, මේ ඔක්කොම මොකද්ද? ප්‍රාණ ධාරිතාවේ අඩුකම. එහෙනම් යම්කිසි කෙනෙක් මේ ලෝකේ ගොඩාක් ප්‍රඥාව ලබන්න ඕනේ නම් එයා බ්‍රහ්මචර්යා සීලේ ඉන්න ඕනේ. එයා මේ ලෝකේ ආයතන අයේ අවම ක්‍රියාකාරීත්වයෙන් ඉන්න ඕනේ. සුවල්ප වැඩ ඇත්තෙක් වෙන්න ඕනේ. එයා සංසුන් ඉඳුරන් ඇත්තෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ ලෝකේ එයාට ඒ ප්‍රඥාවට සමවදින්න බෑ. ප්‍රඥාව කියලා කියන්නේ ප්‍රාණ ධාරිතාව වැඩි කිරීමක්. ප්‍රඥාව සමානයි ප්‍රාණ ධාතුව වැඩි කිරීම. ප්‍රාණ ධාරිතාව වැඩි කිරීම සමානයි සලායතනවල ක්‍රියාකාරීත්වය අඩු කිරීම. සලායතනවල ක්‍රියාකාරීත්වය අඩු කිරීම සමානයි සමාධිය. බලන්න සීලය කියලා කියන්නේ කලබලකාරීත්වය අඩු කරනවා. දුවනවා නම් නටනවා නම් පණිනවා නම් කරණම් ගානවා නම් යව එක්තැන් කරනවා. ඒකට කියනවා සීලය. දුවන් දෙපා පණින් දෙපා කෑ ගන්න දෙපා කලබල වෙන්න දෙපා කියලා යාට කොටුවක් බඳිනවා. වැටක් බඳිනවා. කූඩු කරනවා. ඒකට කියනවා අපි පංචිල් කියලා. ඒ විදිහට කලබලකාරීත්වය අඩු වුණාම ආයතන අය නිවෙනවා. නිවුණාම සමාධිය ඇති වෙනවා. සමාධිය ඇති වුණාම ධාරිතාව වැඩිපුර මේකේ ගබඩා වෙනවා. වැය වෙන්නේ නැහැ. ගන්න දේවල් එහෙමම ගබඩා වෙනවා. සංවේදීභාවය වැඩි, අනිත්‍යයට වඩා යට පේනවා. අනිත්‍යයට වඩා ඇයෙනවා. වෙනස් වෙනස් විදියට යට ආන්න පුළුවන්. එයාට කැමැති විදියට වෙනස් වෙලා මේක බලන්න පුළුවන්. ඒ කියන්නේ එයාට ප්‍රඥාව පීඩලා. එනම් ප්‍රාණධාරිතාව සේවීම අඩු කිරීමත්, ඒ ගබඩාවේ තියෙන ගබඩා තැම්පතුව වැඩි කිරීමත්, ආයතනවල සම්පූර්ණ වැයවීම අවම කිරීමත් තමයි මේ ධර්මයෙන් අපි කරන්නේ. එනම් මේ කය තුල පංචේන්ද්‍රිය භාවනාව තුලින් මේ කය මත සිත තබලා, මේ ඉන්ද්‍රියන් එකින් එකට සිත තබලා අපි මේ කරන භාවනාවේ මොනවද වෙන්නේ? මේ ඒ ස්ථානවල සිත රඳවනකොට සිත රැඳෙන ස්ථානෙට මුළු සර්වාංගෙම ප්‍රාණ අණු ටික ඇදිලා එනවා. අපි දන්නවා සිත අපි යම්කිසි තැනක තිබ්බාම එතන සුලිය වාගේ කැරකෙනවා. දැන් නාස්තුඩේ සිත තිබ්බාම නාස්තුඩේ කූඹියෝ යන වාගේ තේරෙනවා. එහෙනම් මොකද්ද මේ තෙරපෙන්නේ? මොනවද මේ දැනෙන්නේ? තමන්ගේ කයේම තියෙන ප්‍රාණ අණු ටික ඇදිලා ඇවිල්ලා එකතු වෙලා එතන සුලිය වාගේ කැරකෙනවා. එහෙනම් අපි කන මත අපේ සිත තබලා අපි භාවනාවේ යෙදෙනකොට මුළු සර්වාංගෙම තියෙන ප්‍රාණ අණු ටික ඒ කන ළඟට ඇවිල්ලා කනේ එකතු වෙලා කනේ සෛලවල තියෙන නියස්තිවලකින් ගබඩා වෙලා ඒ සෛලවල ප්‍රාණ ධාතුව වැඩි වෙනවා. ශබ්දේ ඇතුල් වෙනකොටම එයා ශබ්දේ අඳුරන්නේ, ශබ්දයක් ඇහෙන බව අඳුන ගන්නවා. දැන් මොකද වෙලා තින්නේ? ශබ්දයක් ඇහෙන බව වෙනම කෙනෙක් ඉඳලා අඳුන ගන්න ඕනේ. ඇයිද ශබ්දේ හරියටම ප්‍රත්‍යක්ෂ වුණාද කියලා තව කෙනෙක් ඇවිල්ලා ඒක අඳුන ගන්න ඕනේ. ඒක අඳුනගත්ත කෙනාටකින් අපි කියනවා මේකට මොනරි ඇලුනද ගැටුනද කියලා ඒක චෙක් කරන්න තව කෙනෙක් එන්න ඕනේ. ඇලුනේ මොනවටද? මීරි කටහඬටද? එහෙම නැත්නම් ඒ කුරුල්ලාගේ අලංකාරයටද කියලා අහනකොට එයා කියනවා ඒ මොනරෙක්ගේ කටහඬ ඒ ලස්සන පියාට වලට ඇලුනේ කියලා කියනවා. ගැටුනද? ඇයි මේ කෑගාන මේ දඩුලේනා එහෙම නැත්නම් මේ සතාගේ ශබ්දේ ටික මාරාන්තිකයි, අපට අනතුරුදායකයි, ඒ නිසා ගැටුනයි කියලා කියනවා. එහෙනම් මේ ගැටීම හැලීම සම්බන්ධයෙන් මොනවද තේරෙන්නේ කිව්වම තේරිච්ච එක කියන්න තව කෙනෙක් එන්න ඕනේ. දැන් මේක දැක්කාම භාග්‍යතුන් වහන්සේ කියනවා මේකට මේ ආයතනයක් කියලා. අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවා, විඥානයක් පරිපාලනය කරන්න සාමාන්‍ය අධිකාරියෝ ඉන්නවා, නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරි ඉන්නවා, ඒ යටතේ අංශභාර නිලධාරීන් ඉන්නවා, පරීක්ෂකවරු ඉන්නවා, අංශවල ප්‍රධාන නිලධාරීන් ඉන්නවා, සේවකයෝ ඉන්නවා, ඒ සේවකයන් අතර සුළුකම්කරුවෝ ඉන්නවා, ඒක ආරක්ෂා කරන්න ආරක්ෂක නිලධාරියෝ තියෙන විශාල ආයතනයක්. මේකට කන කියලා කිව්වට මේකේ තියෙන රාජකාරි බැලුවාම 500ක්වත් ඕනේ මේ කටයුත්ත කරන්න. ඒ තරම් විශාල පිරිසක් ඉඳලා මේවන්න ඕනේ එකක්. තථාගතයන් වහන්සේ කල්පනා කළා 500ක් දාලා ආයතනේ මේවනක ලේසිද? 500කගේ දැනුම තියෙන බ්‍රාහ්මණය ගෙනලා හිටවුවත් ලේසිද කියලා බැලුවාම උන්වහන්සේ තේරුම් ගත්තා 500කගේ දැනුම තියෙන ආර්ය ජාතිය ඉපදිච්ච බ්‍රාහ්මණය ගෙනලා හිටවුවත් 500ක වැඩේ ආ තනියෙන් කරනවා. ආයතනේ වැඩ අඩුයි. එහෙනම් මේ 100 කියලා කියන්නේ මොකද්ද? ආර්ය ශ්‍රාවකයාගේ ගුණාංගයක්. 100 කියලා කියන්නේ චිත්තානුපස්සනාව කියලා කියන්නේ ආර්ය ශ්‍රාවකයා. ඒ ආර්ය ශ්‍රාවකයා ගෙනලා හිටවනවා කනේ. ඔයා මෙතන ඉන්න. මෙතන ඉඳලා මේ වැඩ බලා ගන්න. එතකොට එයා කියනවා අන්න එකක් එනවා. මොනවද? ශබ්දයක් එනවා. ශබ්ද ටිකක් මේ වේගය වැඩි. ඒින්ද කැළඹිල්ල වැඩි නිසා දැන් ද්වේෂය ඇති වෙන්න යන්නේ. අත්තකල මතාන යෝගය ඇති වෙන්න යන්නේ. මේක ඇතුළේ ඉච්ච ගමන් එයාට වෛරය හැදෙනවා. එයා පලිගන්න වෑයම් කරනවා, සැලසුම් කරනවා, নানা ප්‍රකාර කර්ම හදනවා, ජාති ජරා භව දුක්ඛ දෝම නස්ස ඇති කරන්න හදනවා. චතුරාර්ය අමතක වුණා. ආර්ය අෂ්ටාංගික මාර්ගය අමතක වුණා. එයා සිල් අමතක කළා, දුසීලයක් වුණා, අසත්පුරුෂයෙක් වුණා. මේ කතන්දර ඔක්කොම එයා කියනවා. එහෙනම් මේ කතන්දර ටික එයා කියන්න එයාට ඒවත් තේරෙන්න ඕනේ. එයා සුදුස්සෙක් වෙන්න ඕනේ. එහෙනම් ගොඩාක් ප්‍රඥාවෙන් මෝරපු සිත අපි යම්කිසි තැනක තිබ්බාම ඒ සිත තමයි හඳුනාගන්නේ එයාට මොනවද ලැබෙන පණිවිඩ, එයාට මොනවද ලැබෙන ඇනහුම්, ඒවට මොනවද නිස්පාදනය කරන්න ඕනේ, ඒවා කොහමද ඇසුරුම් කරන්න ඕනේ, ඒවා කොහමද බෙදා හරින්න ඕනේ, ඒකට මිල තීරණය කරන්නේ කොහමද? මිල කියලා කියන්නේ කුසලයේ වටිනාකම, අකුසලයේ වටිනාකමට තමයි මිල කියලා කියන්නේ. ඇයෙනකොට ද්වේෂය ඇති වෙනවා නම් ඒ ద్వේෂය වහාම මෛත්‍රිය තුලින් නිවෙනවනම් ඒ ద్వේෂයේ වටිනාකම අඩුයි රුපියල් 5ක් වාගේ. ద్వේෂයක් ඇති වෙලා ඒක මෛත්‍රිය නිවන් නැතුව මරණ තරම් එක ප්‍රගුණ කරනවා නම් ඒකේ වටිනාකම ලක්ෂ 5ක් විතර. රුපියල් 5 ලක්ෂ 5 වෙලා. ආනන්තරිය පාප කර්ම වෙනකම්ම ඒක සංවර්ධනය වෙනවා. එහෙනම් මේ ආයතනවල නිස්පාදන ඒකන මිලක් තියෙනවා. ඒක වෙළඳපොළ කියන මේ ලෝකෙට අපි ඒක බෙදා හරිනවා. මිනිස්සු ඒක ගන්නවා අපි බයිනකොට මිනිසුන්ට අයෙන්නේ නැද්ද? අපි කියන කැත කතා ඒ මිනිසුන්ට තරහා යන්නේ නැද්ද? අපේ චර්යාවේ මිනිසුන්ට පේන්නේ නැද්ද? අපේ සෑම දෙයක්ම මිනිසුන්ට පේනවා, ඇයෙනවා, ඇඟෙනවා, සිටිනවා. එහෙනම් අපේ නිස්පාදන නේද අපි බෙදා හරින්නේ? දැන් අපි කොහෙද ගින්ති? අපි කඩේ ගින්ති ඉන්නේ. අපි වෙළඳාමේ ගිහිල්ලා. එහෙනම් අපේ කන් වලට ලැබෙන පණිවිඩය අපට අවබෝධ නැත්නම් ඒ කන් වලට ලැබෙන ඒ සංඥාව අපට අරියට අවබෝධ කරගන්න බැරි නම් මේ ගමන ගොඩාක් අමාරුයි. ඒ තපස්වරයාට එහෙම නැත්නම් භාවනා යෝගියාට මේ ගමන ඉවර කරන්න ගොඩාක් කල් යනවා. එහෙනම් දාරුකිරියට දීපෝ ඒ කමඨාන පංචේන්ද්‍රිය භාවනාවක් බව අපි තේරුම් අරගෙන මේ කමඨාන වඩනකොට කනට මොනවාරි පුංචි ශබ්දයක් ඇහිච්ච ගමන් එයා දන්නවා ශබ්දයක් ඇවුන බව. සීය වැඩි. ඒ නිසා ශබ්දේ මොකද්ද කියන එක චෙක් කරන්න යන්නේ. එයා පරීක්ෂණයට භාජනය කරන්නේ. කවුද කිව්වේ බවලතෙක්ද පිරිමි කෙනෙක්ද කියලා ඒක එයා බෙදන්න යන්නේ. ඒකේ අර්ථය මොකද්ද කියලා එයා හොයන්න යන්නේ. ඇයි කිව්වේ කියලා එයා ප්‍රශ්න අහන්නෙත් නැහැ. මොකටද කිව්වේ කියලා එයා විමසන්නෙත් නැහැ. ඒකෙන් Tamanට ලැබෙන වාසි ප්‍රයෝජන අවාසි ඒවා මොකවත් සාකච්ඡා කරන්නේත් නැහැ. එහෙනම් යමෙක් අපට කතා කරලා තියෙනවා පොල් ගෙඩි ටිකක් වැටිලා තියෙනවා අපි අවුලගෙන රුපියල් 20 ගන්න දෙන්නද කියලා අපි ඒකට උත්තර දෙන්නේ නැහැ. ඇයි ඒ ඇයෙන ශබ්දය තුල අපේ වාසි අවාසි අපි සාකච්ඡා කරන්නේ නැහැ. උත්තරයක් නැහැ. එහෙනම් මේ ලෝකයේ අපේ කන් දෙක මේ නාම රූපات එක්ක පටවියාපෝතේජ වාය වන්න ගන්ධ රස ඕජාත් එක්ක ගනුදෙනු කරනකොට මේ ඇතුල් වෙන සංඥාව සංඥාවක් වගේ දැනගෙන එතනින් නවත්තන්න පුළුවන් නම් එතනින් එහාට නිස්පාදනයක් වෙන්නේ නැහැ. ආයතනය පවතිනවා. ආයතනයේ සියලුම උපකරණ තියෙනවා. හැබැයි නිස්පාදනය නවත්තලා රජෙන් තානම් කළ නිස්පාදනය කරන්න බෑ. අවසරයක් නැතුව නිස්පාදනය කරන්න තානම් කියන නිසා ඒ ආයතනේ වැඩ කරන්නේ නැහැ. ඇහෙනවා, ඇහෙන බව විතරක් දන්නවා. මොනවද ඇහුනේ කියලා එයා දන්නේ නැහැ. ඒ ඇහිච්ච දේ මොනවා සම්බන්ධයෙන්ද කියලා එයා දන්නෙත් නැහැ. ඒ ඇහිච්ච දෙයට මොනවද කළ යුත්තේ කියලා එයා කල්පනා කරන්නෙත් නැහැ. ඒක එයාට අදාළ නැති එකක්. ආයතනේ නිස්පාදන නැහැ. එහෙනම් මේ කන කියන ඉන්ද්‍රිය තුලට නිස්පාදනේ නැති කරන්ට නම් මේ ඉන්ද්‍රිය තුලින් කර්ම ඇති නොකරන්ට නම් මිනිස්සු අපට බැන්නත් සන්තෝෂයෙන් ඉන්න, මිනිස්සු අපට ප්‍රශංසා කළත් සන්තෝෂයෙන් ඉන්න, මානසිකත්වයේ විකෘති නොවෙන්නට නම් මේ කනේ ධාරිතාව වැඩි කරන්න ඕනේ. මේ කනට ලැබෙන සංඥාවල අවබෝධය වැඩි කරන්න ඕනේ. මේ කනට ලැබෙන ශබ්ද වලින් ඇතිවෙන ලෝභ දේශ මොහ සම්බන්ධයෙන් අවබෝධය වැඩි කරන්න ඕනේ. එහෙම කරන්න පුළුවන් වුණොත් විතරයි අපට මේ සංසාර දුක නිවන්ට පුළුවන්. මේ සෝත ප්‍රසාදය කියලා කියන්නේ අපගේ ජීවිතේ নানা ප්‍රකාර භවවල සත්ව කුලවල ඉපදිලා මේ කන් දෙකෙන් ඕන තරම් දේවල් අසත්‍ය දේවල් අහන්න නැති අසත්පුරුෂ දේවල් අහන්න නැති අසත්‍ය දේවල් අහලා ඒවා සත්‍ය බවට තේරුම් අරගෙන ඒවා තැම්පත් කරගන්න ඇති අසත්පුරුෂ දේවල් ආලා මේ සත්පුරුෂ වදන් බවට තැම්පත් කරන්න ඇති. දුස්සීල කර්ම කාරණා ආගෙන මේවා සීලයයි කියලා තේරුම් ගන්න ඇති. අනාවබෝධයෙන් ගත්ත තොරතුරු මේක තුළ ප්‍රඥාවට ගෝචර වෙන කරුණු කියලා ගබඩා කරන්න ඇති. මේ විදියට භව කෝටි ප්‍රකෝටියක් විතර මේ සසරේ নানা ප්‍රකාර කයවලින් ඉපදිලා මේ විඥාණය ශ්‍රවණය කරපු හැම දෙයක්ම මේ සෝත ප්‍රසාදය තුල තැන්පත් වෙලා තියෙනවා මුම්පියලි ඇටයක් වගේ පුංචි දෙයක් මේක. එහෙනම් මේ ලෝකේ අපි ආපු නැති භාෂාවක් මේ ලෝකේ නැහැ. ආපු නැති ධර්මපදයක් මේ ලෝකේ නැහැ. ඒ වගේම මේ ලෝකේ අහපු නැති බැනුමකුත් නැහැ. එහෙනම් ඒ තරම් බැනුම් ආලා, ඒ තරම් බණ ආලා, ඒ තරම් කරුණු ආලා, ඒ තරම් කමටහන් ආලා මේ සෝත ප්‍රසාදය පුපුරන්නේ නැතුව තියෙන එක පුදුමයට කාරණාවක්. තථාගතයන් වහන්සේ දේශනා කරනවා යමක් දැක්කාම ඒ දකින්න දේ එයාට පේන්නේ නැහැ. දකින්න දේ එයාට පේන්නේ නැහැ. එයාගේ ඇතුළටයි පේන්නේ. ඇයින දේ එළිය නෙමෙයි තියෙන්නේ. ඇතුලේ තමයි යට ඇයෙන්නේ. හැඟින දේ සමට නෙමෙයි හැඟෙන්නේ, ඇතුළටයි හැඟෙන්නේ. අන්සභාග රෝගියාගේ කකුලකින් අපි අත ගන්නවා, තෙල් ගන්නවා. එයාට දැනෙනවද? දන්නේ නැහැ. එයාට නිින්දකින් එකපාරට ඇරලා බලලා කකුල අත ගන්නවද? මට දැනුන්නේ නැහනේ. එයාට අන්සභාග. එහෙනම් මේ කයට දැනෙනවද? නැහැ. කන් දෙක ඇහෙන්නේ නැත්නම් කතා කරනක ඇහෙනවද? නැහැ. ඇස් දෙක පේන්නේ නැත්නම් එයාට පේනවද? නැහැ. එහෙනම් මේ පේන දේ ඇහැට පේන එකක්ද? නැහැ, මේක සිතට පේන්නේ. අපි දන්නවා අපි මැරුණට පස්සේ අපිව තාවකාලිකව පැය කීපයක් මෝචරියේ තියෙනවා. මෝචරියට ගියාම ඒ මිනිස්සු නිදාගෙන ඉන්නවා, සිත විතරක් එතන නැහැ, අනිත් ඔක්කොම තියෙනවා. ඉමින්සරේ ඇයි බම විවෘත කරලා හැය බලනකොට හැය ඇතුලේ තියෙනවද නැද්ද? තියෙනවා. කට ඇරලා බලනකොට දිව තියෙනවද නැද්ද? තියෙනවා. දැන් ඇරලා බලන්නේ මේ අපේ කිරි අම්මා, මේ ඇරලා බලන්නේ මගේ හොඳ අවංක යාළුවා කියලා එයාට පේනවද? එහෙනම් දැන් ඈට පේනවනම් දැන් මේ ඈට පේන්න එපාය. එහෙනම් පෙනිලා තින්නේ ඈටද සිතටද? සිතට. එහෙනම් ඒ අයට කන තියෙනවා. අපි ආනවා මේ බැංකු නම්බර් එක මොකද්ද දන්නේ නැහැ. ගෙදර තියෙන මේ සල්ලි කොයි කොයිද තියෙන්නේ දන්නේ නැහැ. කියන්න මට ඒක මට ගන්න ඕනේ කියලා අහන එයා උත්තර දෙනවද? නැහැ. අවසානට ආගත්ත ධර්මපදයේ කමඨාන මට කියන්න කිව්වා මෙයා කියනවද? එයා කියන්නේ නැහැ. එහෙනම් දැන් කන තියෙනවනේ යාට. අපේ තරංග කන් ඇතුළට යනවනේ. ඇයි යාට ඇයින් නැත්තේ? සිත නැහැ. එහෙනම් පේන්නේ කාටද? සිතට. ඇයින්නේ කාටද? සිතට. එහෙනම් මේ සිත මුල් කරගෙන තමයි මේ ඉන්ද්‍රියන් වල පණිවිඩ ලබා ගන්නෙ. ඒ ප්‍රසාදයන් කම්පණයටපත් වෙලා ඒ ප්‍රසාදයන් තුලින් දෙන්නා වූ සංඥාව එම නැත්තම් පණිවිඩය මේ සිත ප්‍රත්‍යක්ෂ කරලා පෙර භවයේ මේ මේක කාලා තිනවා. මේ භවයේ මේ මේක කාලා තිනවා. මම මේක දන්නවා. මේකට කියන්නේ පොල්ගා. මේකට කියන්නේ තල්ගා. ඉස බාලද? සිවුරු හැඳලද? වම් අත විතරක් පේනවද? දකුණු උරපත්ත වාලද? සංවරව යනවද? පාත්‍රය ඉල්ලනවද? එයාට කියන්නේ ශ්‍රමණයා. මේ හැම දෙයක්ම කොයිද තැම්පත් වෙලා තිබුණේ? විඥානේ. එහෙනම් මේ විඥාණයට තමයි මේවා දැනෙන්නේ. කනට නෙමෙයි. එහෙනම් කනට දැනෙනවා නම් මොනවද කරන්න ඕනේ? දැනෙන බව විතරක්නේ දැනගන්න තියෙන්නේ. එතනින් ඥාත යන්න දෙයක් නැහනේ. එතනින් ඥාත කාර්යය සිතට සම්බන්ධ එකක්නේ. එහෙනම් කණෙන් ඇයි මේක ගන්නෙ? කණෙන් ඇයි කර්ම හදන්නේ? කණේ මොකටද මේ වගේ ආයතන වල නිර්මාණයක් නිෂ්පාදනයක් කරන්නේ කියන ප්‍රශ්නය තමයි අවබෝධ උනේ ධාරු කීරියට. කණෙන් කර්ම හැදෙන්නේ නැහැ. ඇසෙන් කර්ම හැදෙන්නේ නැහැ. නාසයෙන් කර්ම හැදෙන්නේ නැහැ. දිවෙන් කර්ම හැදෙන්නේ නැහැ. සමෙන් කර්ම හැදෙන්නේ නැහැ. හැබැයි සිත මුල් වුණොත් අන්න ලෝභ දේශ මොහ හැදෙනවා හැම ආයතනෙම. සිත මුල්ු නැත්තම් අපි යන ගමන් පේනවා හරියට දැක්කේ නැහැ. රාග ඇති වෙනවද? ලෝභ ඇති වෙනවද? දේස් නැහැ. සිත මුල් වෙලා වමනාවෙන් බලනවා. දැන් ලෝභ දේශ මොහ රාග හැදෙනවා. එහෙනම් බුදුහාමුදුරෝ දේශනා කරනවා මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමයා මනසාචේ පදුත්තේන භාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛ මන්වේති චක්කංග වාතෝ පදං. මේ සිතේ ස්වභාවය සිත පෙරට කරගෙන සිත අරමුණු කරගෙන තමයි මේ හැම කර්මයක්ම නිර්මාණය වෙන්නේ. සිත නැත්තම් කර්ම නැහැ. එහෙනම් දැන් ආයතන අය අඩුව හදන්න තියෙනවද? නැහැ, ආයතන වල අඩුව හැදිලා. සිතේ අවබෝධය නැති නිසා, සිත ප්‍රඥාවට සමවැදිලා නැති නිසා, සිත විද්‍යාව ප්‍රත්‍යක්ෂ කරලා නැති නිසා සිත ඇස වශයෙන්ුත් කන වශයෙන්ුත් නාසය වශයෙන්ුත් දිව වශයෙන්ුත් සම වශයෙන්ුත් ක්‍රියාත්මක වෙනවා. මේකට කියනවා චක්ක විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවා විඥාන, පොට්ටබ විඥාන කියලා කියන මොකද්ද? විඥාන පහක් තියෙනවා දැන්. සිත ගත්තාම මනෝ සංචේත විඥාන කියලා අපි කියනවා. මනෝ විඥානය. එතකොට මේ ආයතන වලට සිත සම්බන්ධ නැත්තම් ඒවා නිකන් ගාක් ගලක් වාගේ තියෙනවනා. පේන්නේ නැත්තම්, හැෙන්නේ නැත්තම්, දැනෙන්නේ නැත්තම්, ඇඟෙන්නේ නැත්තම්, කර්ම හැදෙන්නේ නැත්තම් සිත ඇස වශයෙන්, කන වශයෙන්, නාසය වශයෙන්, දිව වශයෙන්, සම වශයෙන්පත් වුනාම ඒක සිතක් වශයෙන්පත් වෙනවනම් විඥානයක් බවටපත් වෙනවනම් ඒ විඥාණයෙන් කර්ම ගොඩනගෙනවනම් දැන් අදන්න තින්නේ කාවද? සිත. සිත නැවතුනොත් මේ ඔක්කොම නවතිනවා. සිත නැවත්වීමට තමයි අපි මේකේ තියෙන දැනීම වැඩි කරන්න ඕනේ. ඒ දැනීම වැඩි කරන භාවනාව තමයි පංචේන්ද්‍රිය භාවනාව. ඒකෙන් කෙරෙන කාර්යය එහෙම නැත්නම් ප්‍රධානම උත්තරීතර ප්‍රතිඵලය තමයි සීය වැඩිවීම. සීය වැඩි කරනකොට සිත බොහොම සංවරව එයා සීලය තුළ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. සීය අඩු වෙනකොට අසංවරව ඒකාන්තරන් දුරන් ගමන් අසරීරං ගුවාසයන් ගෘහයකුත් නැ නවාතනකුත් නැ ලෝක පුරාම යවිදිනවා. සංචාරය යනවා. එහෙනම් මේ සිතට සීය වැඩි කරන්න ඒ සිත ක්‍රියාත්මක වෙන ආයතන වල සීය වැඩි කරන්න ඕනේ. gedaraka diunu ඇති කරන්න නම් gedara සංවර්ධනය වැඩි කරන්න නම් බිත්ති වලට තීන්ත ගාලා හරියනවද? නැහැ. බිත්ති වලට තීන්ත ගාවට ගියක් සංවර්ධනය වෙන්නේ නැහැ. සංවර්ධනය කරන්න ඒ ඇතුලේ ඉන්න මිනිසුන්ට උගන්වන්න ඕනේ. රස්සාවල් අරන් දෙන්න ඕනේ. ධර්මකාරණා කියලා දෙන්න ඕනේ. ඒවලන්ට සිල් දෙන්න ඕනේ. විනය උගන්වන්න ඕනේ. එතකොට තමයි බෞද්ධ ගයක් සංවර පවුලක් අලංකාර නිවසක් ධාර්මික නිවසක් මේ විදිහට නිවස අලංකාර වෙන්නේ. නිකන් නිවස අලංකාර වෙන්නේ ඇතුලේ මිනිස්සු අලංකාර වුණොත් තමයි නිවස අලංකාර. තට්ටු දෙකට අදලා කිරිගරුඩ වලින් ඒවා කැටයම් කරුවත් වැඩක් නැහැ. ගෙදර මිනිස්සු දුස්සීල නම් ඒක ඇතුලේ තැබෑරුමක් තියෙනවා නම් මිනිස්සු කියන අමෝ අපායක් වාගේ කියලා. කොයි මේ කිරිගරුඩ වල ලස්සන පේන්නේ තැබෑරුම පේන්නේ. එහෙනම් අපේ ආයතන වල සීය වැඩි කරනකොට මේ බඹයක් විතර උස තියෙන මේ නිවස අලංකාර බෞද්ධ බුදුමැදුරක් බවට පත් වෙනවා. තථාගතයන් වහන්සේගේ විහාරස්ථානයක් බවට පත් වෙනවා. එහෙනම් අප විසින් කළ යුත්තේ මොනවද? මේ ආයතනවල සීය පවත්තලා අපේ චිත ඒ ආයතනවල අරමුණක් වශයෙන් පීටලා ඒ සෛලවල තියෙන ප්‍රාණ ධාරිතාව වැඩි කරන්න ඕනේ. එතකොට ආයතන අයෙන් ඇතුල් වෙන සංඥා ඇතුල් වෙනකොට මෙයා දැනගන්නවා. දැනගත්ත ගමන් සීය පීටුනා. සීය පීටනකොට කර්ම හැදෙන්නේ නැහැ. බලන්න ඇතුල් වෙනකොටම දොරපඩෙම එයාට ආගන්තුක සත්කාර කරලා පිටත් කරනවා වගේ ඇතුල්ට ගන්න. දැක්ක ගමන් දැක්ක බව දන්නවනම් ඒ දන්නේ මොනවද? සීය. චිත්තානුපස්සනාව. චිත්තානුපස්සනාව ඉන්නවනම් එයා මධ්‍ය ප්‍රතිපදාව ඉන්නේ. කර්ම නැහැ, නැවතුණා, දාරුකිරී රාත්තුණා. ඇයෙනවා, ඇයෙන බව දන්නේ. අරු මෙහෙම කිව්වනේ, අසවලා මෙහෙම කිව්වා, අසවලා මට බැන්නා, අක්‍රෝස කළා, අගෞරව කළා, අක්කොච්චි මං, අදිනි මං, අවදි මං, ආසිමේ, අසවලා මට මෙහෙම කිව්වා, අසවලා මට මෙහෙම කිව්වා, අසවලා බැන්නා, නිඳා කළා, අපාස කළා, අගෞරව කළා. මොකද්ද මේ උනේ? ඇවුනා. ඇවුන දෙයට නිස්පාදනයක් කළා. ඒකට කර්ම ඇදුවා. සීය නැති නිසා මේ ප්‍රශ්නේ ඇති උනේ. එනම් මේ ආයතනේ සීය පවත්වනකොට ඇයිච්ච බව යා දැනගන්නවා එක සැනේ. ඒ දැනගන්නකොටම චිත්තානුපස්සනාව පීඨෙනවා, කර්මය අවෝසි වෙනවා. එතනින් යට යන්නේ නැහැ. එනම් මේ ආයතන අයත ඇතුල් වෙන සංඥා තුලින් කර්මය නැවතීමේ සමීකරණය කෙටියෙන් දාරුකීරිය මහරහතන් වහන්සේට දේශනා කළා. උන්වහන්සේගේ ප්‍රඥාව අධික නිසා උන්වහන්සේක ප්‍රත්‍යක්ෂ කළා. එතනම උන්වහන්සේ අරියත් බෝධියෙන් පිරිණිවන් පාණ්ඩ සූදානම් වුණා. එහෙනම් අපගේ ජීවිතවල මේ පංචේන්ද්‍රිය භාවනාවේ මේ ශ්‍රෝතය කියලා කියන මේ කනට ඇයෙන මේ ශ්‍රවණය අපි සීය පවත්නවා නම් සීයෙන් ආනවා නම් අපට එකෙන් කර්ම හැදෙන්නේ නැහැ. අපි සංසාරෙන් එතර වෙනවා. දැන් බලන්න යමක් කියනකොට අපි සීයෙන් ආගෙන හිටියොත් ඒකෙන් අනවශ්‍ය දේවල් ලැබෙනවද? නැහැ. කියන දේ විතරනේ ඇහෙන්නේ. එහෙනම් සීය පවත්නවා කියලා කියන්නේ අනවශ්‍ය දේවල් ඇදෙන්නේ නැහැ. අනවශ්‍ය දේවල් කියන්නේ අසත්පුරුෂ දේවල්, කෙලෙස් සම්බන්ධ දේවල්, අවශ්‍ය දේවල් ලෝකෝත්තර දේවල්. එහෙනම් අනවශ්‍ය දේවල් අයින් කිරීමත්, අවශ්‍ය දේවල් ප්‍රගුණ කිරීමත්, ඒවා ධාරණය කිරීමත්, ඒ දේවල් තුලින් නැවත භවයක් ඇති නොකිරීමත් මේ චිත්තානුපස්සනාව තුලින් සිදුවෙනවා. මේක ගොඩාක් කල්පනාවෙන් කරනකොට නැවත නැවත සිත පීඩලා කරනකොට ඒ භාවනා යෝගාවචරයාට ඒ ආර්ය ශ්‍රාවකයාට ප්‍රත්‍යක්ෂ වෙනවා මේක පංචේන්ද්‍ර භාවනාවක් නෙමෙයි මේක චිත්තානුපස්සනාව වඩන පස් ආකාර භාවනාවක් චිත්තානුපස්සනාව පස් ආකාරයෙන් කරන්න පුළුවන් හේතුව මේ ඇදිලා තියෙන පංච භූත වලින් එනම් පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියලා කියන මේ පංච භූත වලින් හැමදේම නිර්මාණය වෙලා තියෙන නිසා චිත්තානුපස්සනාව කියන කමඨාන පස් ආකාරයකින් වඩන්න පුළුවන් පස් ආකාරයකින් සීය පීඨවන ක්‍රමයක් තමයි මේ කියන්නේ කියලා යට ප්‍රත්‍යක්ෂ වෙනවා ඒ කායන මග්ගෝ සතර සටිපට්ඨාන කම්මට්ටෝ එහෙනම් මේ සතර සටිපට්ඨානය කමඨාන කියන්නේ මේ ලෝකේ නිවන් දකින්න තියෙන එකම මාර්ගය තථාගතයන් වහන්සේගේ නිර්වාණ පණිවිඩය එහෙනම් මේ එකම මාර්ගය කියන සතර සටිපට්ඨානේ චිත්තානුපස්සනා වඩනවා නම් මේ පංචේන්ද්‍රිය භාවනාවෙන් දැන් නිවන් යන්න බැරිද පුළුවන් එහෙනම් එයා මේ ආයතන පාකරේ අවබෝධයේ ඇති වෙනකොට එයාට කය ගැන අවබෝධය වෙනවා මේ කයේ ක්‍රියාකාරීත්වය අවබෝධය වෙනවා මේ ආයතන පයේ චිත්තානුපස්සනා වඩනකොට සීය පීඨනකොට එයාට තේරෙනවා මේක තුළින් වේදනාව අටගන්නේ කොහමද මේ ස්පර්ශ වෙන සංඥා වලින් එයාට වේදනාව අටගන්න ක්‍රමවේදය අවබෝධ වෙලා වේදනානුපස්සනාව එයා ප්‍රත්‍යක්ෂ කරනවා ඒ වේදනාව ඇති වෙන්න දෙන්නේ නැතුව මේ සංඥාවල් අම එකක්ම ධර්මානුකූලව කල්පනා කරලා ලෝකෝත්තර පැත්තට අරවන ප්‍රඥාව ඇති වෙනකොට එයා මේ පංචේන්ද්‍රිය භාවනාව තුළින් ධම්මානුපස්සනාව සම්පූර්ණ කරනවා මේ හැම ආයතනයක් තුළම 100ෙන් ඉන්නකොට චිත්තානුපස්සනාව වඩ වඩා ප්‍රගුණ වෙනකොට ඒ ඇයින දේවල් පේන දේවල් ඇඟින දේවල් සිතන දේවල් ඒ ආයතනවල දොරකඩම නවතිනවා 100 පීතලා නම් එතනින් යාර යන්න පුළුවන් කමක් නැහැ එහෙනම් චිත්තානුපස්සනාව අවබෝධ වෙලා එයා එතන නැවතෙනවා තථාගතයන් වහන්සේත් නැවතුණා අඟුලිමාලත් නැවතුණා වර්තමානයේ අපිත් නැවතුණා එහෙනම් ධාරිකු කීරිය එතන නැවතුණා කියන එක පුදුමයට කාරණාවක් නොවේයි ධාරු කීරිය නැවතුන් නැත්නම් තමයි අපට පුදුමය එහෙනම් මේ භාවනාව අපට නවතින්න පුළුවන් භාවනාව අපේ කර්ම ඉවර කරන්න පුළුවන් භාවනාව ඉපදීමට නැවතීමේ තිත තියන්න පුළුවන් භාවනාවක් එහෙනම් මේ භාවනාව අපි දෛනිකව අපට පුළුවන් ඇටියට කාල වේලා අම්බෙන හැම මොහොතෙම සිදු කරන්න ඕනේ ආයතනවල 100 තමයි සංසාර විමුක්තිය ආයතනේ 100 නැත්නම් নানা ප්‍රකාර පාට කර්ම හැදෙනවා පාට දුක් අපට එනවා කෑගාලා hina වෙලා හඬලා දොඩලා දත්මිටි කාලා নানা ප්‍රකාර ඉරියව්වලින් මේ දුක අපට රස බලන්න පුළුවන් ඕන තැන්වලට ගිහිල්ලා කැමැති নানা ප්‍රකාර කය ඉල්ලාගෙන අපට ඉපදෙන්න පුළුවන් කුසල් ඇති වෙන්නේ අකුසල් ඇති වෙන්නේ පෞපින් ඇදෙන්නේ මේ ආයතන හයෙන් නම් 100ෙන් ඉන්නකොට ආයතන හයෙන් කමටාන් කරනකොට අපට කර්ම හැදෙන්නේ නැත්තම් ආයතන ආයතුල 100 පවත්තල අපිට නිදාසෙන්න පුළුවන් නම් එහෙනම් අපි මේ භාවනාව ප්‍රමාද කරන්නේ ඇයි? ඉපදීම නවත්ත ගන්න නැත්තේ ඇයි? අපි දාරු කිරිය බවට පත් වෙන්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නේ අපින් ඇහුවොත් අපේ උත්තරය තමයි මම දාරු කිරිය වෙන්න කැමති. මම අදම මේ භාවනාව වඩලා දාරු කිරියට කලින් මේකේ ඵල නෙලන්න කැමතියි කියන එක තමයි උත්තරය. එහෙනම් මේ කමඨාන මේ භාවනාව තුළින් අපි ප්‍රත්‍යක්ෂ කරපු විද්‍යාව මේක තුළ තිබෙනා වූ ලෝකෝත්තර තථාගත පණිවිඩ මේ හැම එකක්ම නැවත නැවත මෙනෙහි කරමු නැවත නැවත සිහි කරමු මේ පංචේන්ද්‍රිය භාවනාව තුළින් මේ කණේ කර්මය නවත්තමු මායයට ඇතුල් වෙන්න බැරුව මේ ආයතනේ වැඩ නවත්තලා මේක වාලා දාමු ආයතනේ වැහිලා නිෂ්පාදනයක් නැහැ සේවකයෝ නැහැ එනම් මායයා මෙතන පරාජයටපත් වෙනවා. එනම් මේ කමඨාන මේ භාවනාව අපි නැවත නැවත පුරුදු කරලා අපගේ කර්ම ඉවර කරලා ලබාපු මිනිසත් භවයේ අමාමා නිවනින් නිවිසනසීම ලබන්නට මේ කමඨාන මේ විද්‍යාත්මක අවබෝධය අප සියලු දෙනාට හේතු වාසනාම වේවායි කියලා සාදුකාරයක් දෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.